සක්මන් මළුව. ඔබ දිව යන පීඩාකාරී තරඟකාරී ගමන මඩකට නවතා මොහොතක් අපට කන් දෙන්න. සක්මන් මළුව සකස් වන්නේ අරමුණක් නැතිව සැරිසරන ඔබේ අපේ සිත් සමාධිගත කර ගැනීමටයි, සංසුන් කර ගැනීමටයි. අද පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමුවන්නේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරියදම් ස්වාමීන් වහන්සේ.
ලක්ෂණං රූපං රූපණ ලක්ෂණං කියලා කෙටියෙන් තෝරනවා. අරමුණට නැමෙන ලක්ෂණ ඇත්තේ නාමයයි. සීතෝෂ්ණාදීන් විලක්ෂණේ රූපයයි. ඒගෙන ඉතින් දිගව විස්තරයක් කළ යුතු තියෙනවා. ඉස්සෙල්ලා රූප කොටස තෝරගනිමු. සත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදුරු උපාදා රූපං ඉදං උච්චති රූපං. මහා භූත රූප 7ක් උපාදා රූප 24ක් මේකයි රූපේ කියන්නේ. ලෝක යම්තා රූප සංඛ්‍යාත දේවල් ඇතොත් මේ 28ට අයිති. මහා භූත 4 කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. ඒකට මහා භූත කියන්නේ මහන්ත පාතු භවත්තේන මහා භූතා. මහත්සේ පහළ වෙනවා. දැන් පොළොව මහත්සේ පහළ වෙනවා නේ. ජලය, සාගරය මහත්සේ පහළ වෙනවා. ගින්න, දැන් කල්පාන්ත ගින්නක බැලුව විශාල ගින්න මහත්සේ පහළ වෙනවා. සුළඟ ඒත් එහෙමයි. කල්පාන්තයේ පහළ වෙන සුළඟ විශාල සුළං වේගයක්. ඒවා මහත්සේ පහළ වෙන බැවින්ද මහා භූත කියලා. මේ පෘථිවි ආපෝ තේජෝ වායෝ සතරේ. ඒ වගේම මහා භූත සමාතිව මහා භූත කියන අමනුෂ්‍යයන්ද දැන් ওই මිනිසුන්ට ආවිෂ්ඨ වෙන අමනුෂ්‍යෝ. ඒ අමනුෂ්‍යයන් ආවිෂ්ඨ වුණාම මේ මිනිස්යාගේ ඇතුළතද පිටද කියලා දන්නේ නැහැ. ඇතුළතද පිටද කියලා හොයන්න බෑ. ඒ වගේ මේ සතර මහා භූත රූප සොයන්න ලේසි නැහැ. එකක එකක් ගිලගෙන තියෙන්නේ. පඨවි ඇතුලේ ආපෝ තින, ආපෝ ඇතුලේ තේජෝ තින, තේජෝ ඇතුලේ වායෝ තින, හතර දෙන ඕනෝන් ගිලගෙන ඉන්න. ඇතුළත පිටත කියන්න බෑ. ලක්ෂණ අනුව තමයි තෝරගන්නේ. ඒ වගේම තවත් මහා භූත සමාති කියන ඒ වචනේම තෝරනවා. යක්ෂණියන් ඔය කාන්තාර මාර්ගවල ඉස්සර දනොත් ඇති. අපි දන්නේ නැහැ නේ, මොන ගිහිලා නැහැ නේ අපට. කාන්තාර මාර්ගවල ඒගොල්ලෝ මවා ගන්නවා ගාන්තරව නගර කියලා. ඒ කියන්නේ නැටුම්, ගැයුම්, කෙලි සෙල්ලම්, කෑම බීම තියෙන මහා සම්පත් ඇති නගරවල් මවා ගන්නවා. ඒ පාරවල් වල මිනිස්සු යනකොට ඔයාට ගොඩ උනන් පස්සේ අල්ල ගන්නවා. ඒ වාගේ මේ මහා භූත එකතු වෙලා සවස්තන ආලෝක දහතු රාත උන්ගේ වාසඟයට ගන්න. ලස්සන ලස්සන ඉතින් රූපමවාපාන ස්ත්‍රී රූප, පුරුෂ රූප, කුමර කුමරියම් මවාපාලා එහෙම පිටින්ම ගිල ගන්නවා. ඒ නිසා මහා භූත යක්ෂණියෙන්ද සමාන බැවින්ද මහා භූත කියලා. වංචකත්ත අභූතේන මහා භූතා. නැති දෙයකින් රවස් වෙනවා. නැති දෙයකින් රවස් වෙනවා කියන්නේ පඨවි කර්කස ලක්ෂණයක්. ඔහුගේ කර්කස ලක්ෂණය වංග ගන්නවා. ආපෝ රැගිරණ ලක්ෂණේ, තේජෝ සීතෝසුන් ලක්ෂණේ, වායෝ සැලෙන පිම්බෙන ලක්ෂණේ. ඒව ස්වરૂපයේ හංගගෙන බොහෝම ලස්සන රූපමවාපා. ඒ මවාපානෙක අභූතේන වංචේති. නැති දෙයක් වංචා කරනවා. මේක අභ්‍යන්තරේ බහැලා බැලුවම කො මොනවාක් හරි සුබ දෙයක් නෑ. ඔකම රැවටිල්ලක්. ඒ රැවටිල්ල ඇති කරේ මේ මහා භූත හතර දෙනා. සා නැති දෙයකින් වංචා කරන බැවින්ද මහා භූත කියලා. අනික තමයි මහා විකාරකෝ මහා භූත. මහා විකාරකෝ කියන්නේ කියන්න බැරි තරම් පුදුම වෙනස් වීම ඇති කරනවා. දැන් මේ මහා පෘථිවිය එහෙම පිටින්ම භූමි කම්පා වලින් වෙනස් වෙනවා. ඒ වගේම කල්ප විනාශෙදි ඔක්කොම විනාශ වෙනවා. ඒ වගේම ජලයේ විනාශ වෙනවා, සුළඟ විනාශ වෙනවා, ගින්න විනාශ වෙනවා. ඔක්කොම මහා විකාරයට පත් වෙනවා. දැන් ওই ගින්නෙන් කල්ප විනාශනවට කියලා තියෙනවා මේ මුළු දර්ශන කෝටි ලක්ෂයක් සැපල එහෙම පිටින්ම ගිනි අරගෙන දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේ ඒ මහා විකාරයට පත් වෙන බැවින්ද මහා භූත. දැන් මේ බාහිර වස්තු ගැන කෙසේ වෙතත් අපේ ශරීර අභ්‍යන්තරය ගැන බැලුවාම පඨවි ධාතුව උස්සන් වුණොත් එහෙම මුළු ශරීරය දර නඩු වෙලා ගල් ගැහිලා මැරෙනවා. අර තියෙන්නේ ලස්සන පණිවිඩයක් තියෙන විසුදුමාලිකේ. ඒ කියන්නේ දැන් කාෂ්ඨමුඛ කියලා සර්ප වර්ගයක් කියනවා. කාෂ්ඨමුඛ ඒ සර්පෝ මිනිස්සුකට දෂ්ට කළොත් එහෙම ඒ පුජ්‍යල හැම පිටින් දර දඬු වෙලා මැරෙනවා. ඒ වගේ තමයි පඨවි ධාතුව කුප්ත වුණාම කොහොම ශරීරය දර දඬු වෙලා විනාශ වෙනවා. ඒ වගේම පූතිමුඛ කියලා සර්ප විශේෂයක් ඉන්නවා. පූතිමුඛ කියන සර්පයේ දැස්ගෙන අඟ ඔක්කොම කුණු වෙලා දිය වෙනවා. ඒ ආකෝධාතු ප්‍රකෝපින් සිදුවෙන්නේ එහෙමයි. ආකෝධාතු කුපිත වුණාම තින් ශරීරයේ පිටින්ම දෙඩි වන හැදිලා තින් ඕජා ගලලා මැරලා යනවා. අනික අග්නිමුඛ කියලා සර්ප කොට්ටාසයක් ඉන්නවා. එතකොට ඒ සර්පයන් දශ මුළු ශරීරෙම දඬ පටන් ගන්නවා. දැවිලා විනාශ වෙනවා. ඒ වගේ තේජෝ ධාතු උස්සන් වුණාම ඇස් දනවා, පපුව දනවා, ඇඟ දනවා මුළු සරුවාංගෙම දැවිලා දැවිලා විනාශ වෙනවා. ඊළඟට වාතමුඛ කියලා තරපස්තව සර්ප කොටසක් ඉන්නවා. ඒගොල්ලෝ දෂ්ඨ කළොත් එහෙම මුළු සරුවාංගෙම කෑලි 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 කැඩෙනවා. ඒ වගේ වායෝ ධාතු කුපිතුනාම ශරීරයේ අවයව ඔක්කොම කැඩෙන දැන් අංශ භාගය හැදෙනවා. තව තව දේවල් හැදිලා කැඩලා බිඳලා යනවා. ඒ වගේ මහා විකාර වෙන බැවිනොත් මේ සතරට කියනවා මහා භූත කියලා. එතකොට පඨවි ධාතු කර්කශ ලක්ෂණය, ආපෝ ධාතු පග්ඝරණ ලක්ෂණය, තේජෝ ධාතු උන්හත්ත්ව ලක්ෂණය, වායෝ ධාතු විස්තම්බන ලක්ෂණයයි. උපාදා රූප කිව්වේ උපාදා රූප 20යි. උපාදා කියන්නේ මේ හතර දෙනා නැත්නම් ඒවා පවතින්නේ නැහැ. මේ හතර දෙනා මේස්ත සම්බන්ධව හේතු වෙලා තමයි අනිත් රූප පහළ වෙන්නේ. මොනවාද? චක්කු, සෝත, ඝාන, ජීවහා, කායකින ප්‍රසාද රූප පහයි. වර්ණ, ගාන, වර්ණ, ශබ්ද, ගන්ධ, රස කියලා විශේෂ රූප හතරයි. ඊළඟට හදේ රූපයයි, භව රූප දෙකයි, ජීවිතේන්ද්‍රයේ රූපයයි, ආහාර රූපයයි කියන 18යි. ඊළඟට පරිච්ඡේද රූපය කියන්නේ ආකාශ රූපේ. කාය විඤ්ඤාත්‍යයි, වාචී විඤ්ඤාත්‍යයි. ලහුතා මුදුසා කම්මඤ්ඤතා 3යි, උපචේ සංතති ජඩතා අනිච්චතා 4යි සියල්ල 28. එතන 24ක් තුන උපාදා රූප. චක්ෂු ප්‍රසාදේ කියන්නේ අපි පසුගිය දවසෙත් එක තේරුවා. රූප දැකීමේ ආශාව නිදහම් කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ප්‍රසාදයයි චක්ෂු ප්‍රසාදේ. සද්දැසීමේ ආශාව නිදහම් කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ප්‍රසාදයයි සෝත ප්‍රසාදේ සෝත රූපේ. ආග්‍රහණ කිරීමේ ආශාව නිදහන කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ලක්ෂණයයි ප්‍රසාද ලක්ෂණය ගාහන ප්‍රසාදේ. රස විඳීමේ ආශාව නිදහන් කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ප්‍රසාදයයි ජීවහා ප්‍රසාදේ. ස්පර්ශ විඳ ගැනීමේ ආශාව නිදහන් කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ප්‍රසාද රූපයක් කාය ප්‍රසාදේ. වර්ණ රූපේ නම් ඒ සතර මහා භූත රූපයන්ගේම ආකාරයක් තමයි වර්ණ රූපය. එනම් පාට පාට ඒක තියෙන නිල් පාට, කහ පාට, සුදු පාට, මද ටී පාට, ඒ වගේම අහස් එළිය, හඳ එළිය, තරු එළිය, පහන් එළිය, ඔය ඔක්කොම ඒකට උස්මි ටිකන් ඔක්කොම රූප වර්ණ රූපේ. ගන්ධ රූපේ, ශබ්ද රූපේ නම් මේ ශබ්දය. ඒ වගේම කනට හම් වෙන ශබ්දය. ගන්ධ රූපේ නම් ස්ථානිෂ්ඨ නැත්නම් සුගද දුගඳ. රස රූපේ නම් ඒ වගේම සිත රස, කටුක රස, අඹු රස, පැන් රස, මිහිරි රස ඔය නෝ රස වර්ග. ඊළඟට පොට්ටබ රූපේ නම් පඨවි, තේජෝ, වායෝ තුන. ඒ පොට්ටබ රූප වෙනම අපි කියලා තියෙන නිසා රස දක්වා හතරයි වෙන් කළගත්තී. ඊළඟට භව රූප, ස්ත්‍රීන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය. ඊළඟට හදේ රූප, මනෝ ධාතු, මනෝ විඥාන ධාතු වලට නිස්රේ වෙන පුරුදවස්තු රූපේ. ජීවිතේන්ද්‍රයේ රූපය, කර්මජ රූප කලාපයක් ගානේ රූප පාලනය කරන රූපය ජීවිතේන්ද්‍රයේ රූපය. ඊළාට ආහාර රූපය, සෑම රූප කලාපයකම තියෙන ඕජාෂ්ටමක මේ ඕජා කියලා රූපයක්. සුද්ධාෂ්ටක රූපයේ අටවෙනි එක ඕජා. ඒක රූප ප්‍රදොන ශක්තිය තියෙන නිසා ආහාර රූප කියනවා. ආකාශ රූප කියන්නේ රූප පරිච්ඡේද කරන, කියන්නේ රූප කලාප වෙන් කරන්නේ අහසෙන්. ඒක අමුතින් උපදින බින්දන රූපයක් එහෙම නෙමෙයි. රූප කලාප වෙන් කරවීමයි. ඒකට තියෙන කාණ දොරටු තියෙන අපේ ශරීරයේ දැන් නාසිකා දොරටු, කන්න ඡිද්ද, නාසිකා ඡිද්ද, මුඛ ඡිද්ද ආදි වශයෙන් ශරීරය අන්තා විවෘතයන් තියෙන ඔක්කොම ආකාශ ධාතු. ඒ හැර සෑම රූප කලාපයක් ගානේ කලාපෙන් කලාපයට වෙන් කරන සියුම් ආකාශ තියෙනවා. ඒවා පරිච්ඡේද රූප. ඊළඟට කාය විඤ්ඤාති, කාය සැලවීම, කාය විඤ්ඤාති. යම්කිසි කරුණක් වතහා ගැනීමටයි කාය විඤ්ඤාති ඇති කරන්නේ. කාය විඤ්ඤාති. වචී විඤ්ඤාති, වචනෙන් පිටවන ශබ්ද රූපේ අනු කරුණක් වටහා ගැනීමේ හැඟවීමේ රූපේ වචී විඤ්ඤාති. බොහොම සිවුන් දෙයක් මේ දෙක. ලහුතා කියන්නේ අර රූප කලාපයන්ගේ සැහැල්ලු බව. මුදුතා කියන්නේ රූප කලාපයන්ගේ මොළොක් බව. කම්මඤ්ඤතා කියන්නේ රූප කලාපයන්ගේ නැමන සුළු බව. උපචේ කියන්නේ රූප කලාපයක් පළමුවෙන් හටගන්න බව. සංතති කියන්නේ එක රූප කලාපයක් හටගෙන ඒ රූප පරම්පරාවේ නැවත නැවත හට ගැනීම. ඊළඟට ජරසා කියන්නේ හටගත් රූප කලාපයේහි තිති අවස්ථාව. මේ අනිච්චතා කියන්නේ රූප කලාපයන්ගේ බිඳෙන අවස්ථාව. මේ කියන රූප ඔක්කොම උපාදාන රූප 24යි, මේ 4යි 28යි. කලාප වශයෙන් බෙදෙනවා. කලාප කියන්නේ මිටි මිටි වෙනවා තියෙන්නේ. තනිසන්නේ පහළ වෙන්න බෑ. ඔය 24ෙම 28ෙම තියෙන සුද්ධාශ්‍රික කියලා කොටසක්. ඒවා අවිනිර්භෝගයි. වෙන් කරන්න බෑ. ඒ යට හැමදාම එකට සම්බන්ධයි. එකක් එකට වෙන් කරන්න බෑ. එතකොට මේ අවිනිර්භෝග රූප 8 එක තමයි අනිත් ඒවා සමේ යෙදෙන්නේ. දැන් චක්කු දශක කිව්වහම අවිනිර්භෝග රූප 8යි චක්සු ප්‍රසාදයයි ජීවිතේන්ද්‍රයයි. ඒ 10 තමයි චක්කු දශක එක මිටිය. සෝත දශකේත් එහෙම සුද්දාශක 8යි ජීවිතේන්ද්‍රයයි සෝත ප්‍රසාදයයි. ගාහන දශක සුද්දාශක 8යි ජීවිතේන්ද්‍රයයි ගාහන ප්‍රසාදයයි. ජීවහා දශකේ සුද්දාශක 8යි ජීවිතේන්ද්‍රයයි ජීවහා ප්‍රසාදයයි. කාය දශක සුද්දාශක 8යි ජීවිතේන්ද්‍රයයි කාය දශකයයි. කාය ප්‍රසාදයයි. ඊළාට ඉත්ත්‍ේන්ද්‍රිය සුද්දාශක 8යි ජීවිතේන්ද්‍රයයි ස්ත්‍රී භව රූපයයි. පුරුෂේන්ද්‍රිය සුද්දාශක 8යි ජීවිතේන්ද්‍රයයි පුරුෂේ භව රූපයයි. හදේ වස්තු රූප දශකේ, හදේ දශකේ නැත්නම් වස්තු දශකේ සුද්දාශක 8යි ජීවිතේන්ද්‍රයයි හදේ වස්තු රූපයයි. ඔච්චරයි දශක කලාප තියෙන්නේ. ඒතොර දශක කලාප හැර තව තියෙනවා නවක කලාපයක්. ඒ කියන්නේ ජඨරාග්නේ තියෙනවා අපේ ශරීරයේ ආහාර දිරවන ජඨරාග්නේ තියෙනවා සුද්ධාස්තක අට ජීවිතේන්ද්‍රයයි. ඒකේ මේ ප්‍රසාද රූප නැහැ. තවත් තියෙනවා දැන් සංතාප තේජෝ. සංතාප තේජෝ කියන්නේ අපේ ශරීරයේ උණ රෝග. උණ රෝග හට ගන්නා මේකට කියනවා සංතාප තේජෝ. ඒකටත් තියෙන ජීවිතේන්ද්‍ර නවක. ඒ කියන්නේ සුද්ධාස්තක අට ජීවිතේන්ද්‍රයයි කියලා කර්මජ රූපයක් තියෙනවා. ඊළඟට පරිධාන තේජෝ. ඒ කියන්නේ නැගේ දාහයයි කරනවානේ ශරීරයේ දැවිලි. ඒක පරිධාන තේජෝ. ඒක ජීවිතේන්ද්‍ර රූපයේ තියෙන ජීවිත නව රූපේ. සුද්ධාස්තකට ජීවිතේන්ද්‍රයයි. ඊළඟට ජීර්ණ තේජෝ. අපේ ශරීරයේ වයස්ගත කරනවානේ. ඉසකෙස් දිගින් දත්හලින් ආදී වයස්ගත කරන තේජෝ ධාතුව. ඒකේ තියෙන ජීවිත නවක රූප කලාපේ කර්මජය. ඊළඟට උද්ධංගම වාස. ඒකේ තියෙනවා අර වගේම ජීවිතේන්ද්‍ර නවක. අධෝගමා වාත, කුච්චසයා වාත, කොට්ටසයා වාත, අංගමංගානුසාරී වාත, වාත කොටාස පහකම තියෙනවා. කර්මජ ජීවිතනාත රූප කලාපයක්. එතකොට කොහොම සියල් එක්වාසු කරගත්තොත් මේ කර්මජ කලාප ඔක්කොම 19ක් මේ නමයක් තියෙනවා. චක්කු දශක, සෝත දශක, ගාහන දශක, ජීවා දශක, කාය දශක, කීර්ති භාව දශක, පුරුෂ භාව දශක, වාසු දශක. එතන තමයි ජීවිත විතර නවතිය. එතකොට මේ කොම කර්මජ රූප කලාප. ඊළාට මේ ශාරීරියේ තියෙන චිත්තජ රූප කලාප 8ක්. ඒ මොනවාද? සුද්ධාෂ්ටකය. තනිකර සුද්ධාෂ්ටකයක් චිත්තජ රූප හට ගන්නවා. දැන් අපි කිසි ව්‍යායාමයක් නැතුව ශරීර රූප කලාප ඇතුළු සුද්ධාෂ්ටක හට ගන්නවා චිත්තජ සිත නිසා. ඊළඟට සද්දනාවක සිත නිසා ශබ්දයකුත් ඇති වෙනවා. එතකොට මේ සුද්ධාෂ්ටකයයි සද්දයත් එක්ක සද්දනාවක රූපය ඇති වෙනවා. කාය විඤ්ඤාති දශක. එතකොට සමහර විට මේ වාචී විඤ්ඤාති දශක. වාචී විඤ්ඤාති දශක. සුද්ධාෂ්ටකයයි සද්ද රූපයයි වාචී විඤ්ඤාතියයි දශකයක් ඇති වෙනවා. ඊළඟ ලහුතාදේකා දශක. සිත නිසා උපදින රූප කලාපයන්හි සුද්ධාෂ්ටකයයි ලහුතාමුදුතා කම්මඤ්ඤතා තුනයි 11කුත් පහළ වෙනවා. ඒ වගේම ලහුතාමුදුතා කම්මඤ්ඤතා. ඊළඟට කාය විඤ්ඤාති ලහුතාදි ද්වාදශක. කාය විඤ්ඤාතියයි ලහුතාමුදුතා කම්මඤ්ඤතා හතරයි සුද්ධාෂ්ටකයයි 12කුත් කලාපයක් තියෙනවා. වචී විඤ්ඤාති සද්ද ලහුතාදි තේරසක. ඒ කියන්නේ සුද්ධාස්තකයයි වචී විඤ්ඤාත්තියයි සද්දේයයි ලහුතා මුදුකා සම්මඤ්ඤතා ඔය 13ක් තියෙන ඒ කලාපයේ. කොහොම චිත්තජ කලාපසන 6ක් කියුණා නේ? 6යි නේද කියුණේ. ඊළඟට උතුජ කලාප 4ක් තියෙනවා. උතු කියන්නේ තේජෝ දහසින්. තේජෝ දහසින් හත ගන්න සුද්ධාස්තකයක් තියෙනවා. තනිකර රූපාට පමණක් සුද්ධාස්තකයේ. ඊළඟට සුද්ධාස්තකයයි මේ ශදනවකයයි. ශදනවකයත් ඇතිනවා තේජෝ දහපිය. ඊළඟට සුද්ධාස්තකයයි ලහුතාදී තුනත් එක ශද්ද ලහුතා මේ තේරස් මේ ඒකාදශකයක් තියෙනවා. උතු සමුටාන 11 රූප කලාපයක් තියෙනවා. 11 මිතියක්. සුද්ධාෂ්ටකයයි ලහුතා මුදුතා කම්මඤ්ඤතා තුන 11යි. සුද්ධාෂ්ටකයේ සහ සද්ද ලහුතාදි ද්වාදශකය කියලා තියෙනවා. තා මිතියක්. සුද්ධාෂ්ටකයයි සද්ද රූපයයි ලහුතා මුදුතා කම්මඤ්ඤතා තුනයි 12යි. ඔය විදිහට උතුජ කලාප 4ක් තියෙනවා. ඊළඟට ආහාර්‍ය රූප කලාප දෙකක් තියෙනවා. සුද්ධාෂ්ටකයේ තියෙනවා, ලහුතාදී ඒකාදශකයේ තියෙනවා. ඔය ආහාර්‍ය කලාප. මේ සීලොම මිටි කර්මජ, චිත්තජ, උතුජ, ආහාරජ. වශයෙන් මේ ශාරීරික කොටස් බෙදලා තියෙනවා. දැන් විපස්සනා භාවනා වඩන කෙනෙකු කලාප වශයෙන් ඉස්සෙල්ලා ධාතු හතර දැකලා ඊට පස්සේ කලාප වශයෙන් තමයි දකින්නේ. කලාප වශයෙන් දැකලා එක එක කලාපක රූප වෙන වෙනම බලනවා. දැන් අපි යම් කිසි කෙනෙක් පළමුවෙන් අර කෂණාලෝකයේ හෘද වස්තුවට විහිදුවලා හෘද වස්තුවේ රූප කියන මිති 6ක්. ඔව් මිති 6 තෝරගන්න ඉස්සෙල්ලා. ඉස්සෙල්ලා ධාතු 4 තෝරගෙන ඒකේ රූප මිති 6 තෝරගන්නවා. රූප කලාප 6. හෘද වස්තුවේ කලාප 6 කාය දශක, භව දශක, වස්තු දශක කියලා 10 මිති 3යි. චිත්තජ සුද්ධාස්ති, පුතුජ සුද්ධාස්ති, ආහාරජ සුද්ධාස්ති කියලා එතන සුද්ධාස්තක කලාප 3යි. එතන 24යි 30යි 54යි. ඔය කලාප 6 තෝරගෙන එක එක කලාපයක් ගන්න අර රූප වෙන් කොට බලනවා. රූප 54ක් වෙන් කරලා බලනවා. එතකොට චක්සු ප්‍රසාදයේ චක්සු ගෝලයේ තුල ඔය 54 ඔය වගේම තියෙන වෙනස් වෙන්නේ එතන අර වස්තු දශක වෙනකොට චක්කු දශක කියනවා. සෝත ප්‍රසාදය ස්වරූපට තෝ රූප 54 තියෙනවා. එතන තියෙන සෝත දශකයේ වෙනවා අර වස්තු දශකයේ වෙනවට. විහා ප්‍රසාදෙත් එහෙමයි. කාය ප්‍රසාදයේ ඇසුරු කරගෙන රූප තියෙන 44යි. එතන මේ කාය දශකයි භව දශකයි දෙක තියෙනවා. වෙන කාය දශකයි භව දශකයි මිටි 2යි 10යි ඒවා 8යි මිටි 3යි සියල්ල 44යි. එතකොට ওই විදිහට මේ වස්තු පොට්ටාසොල ශරීරයේ චක්කු සෝතය ගාන ජීවහා කාය හදේ කියන වස්තු රූප 6 රූප ටික වෙන් කර ගන්නවා. ඊළඟට ජඨරාග්නියට යොමු කළා ආලෝකය. ඒ ජඨරාග්නියේ තියෙන ජීවිතනාවක කර්මජ රූපය අහුල ගන්නවා. දැක දෙක ශරීරයක තියෙන කර්මජ රූප ඔක්කොම දැක්ක වෙනවා. ඊට පස්සේ තම උතුජ රූප බලන්නේ. චිත්තජ රූප බලන්නේ. චිත්තජ රූප බලනකොට අර වගේම දැන් ශරීරයේ තියෙනවා චිත්ත සමුට්ඨාන සුද්ධාෂ්ටක රූප. ඒ වගේම චිත්ත සමුට්ඨාන සද්ද නවක රූප. චිත්ත සමුට්ඨාන වචී විඤ්ඤාති දසක රූප. චිත්ත සමුට්ඨාන කාය විඤ්ඤාති රූප. ඔය ඔක්කොම එකක් එකක් ගන්න වෙනුව බලන්න තියෙනවා. ඊළඟට උතු සමුට්ඨාන රූප කලාප හතර බලනවා. ආහාර සමුට්ඨාන කුරු රූප කලාප හතර බලනවා. ඒලා යර බෙදි බෙදියන් හැටිත් බලනවා. දැන් උතු සමුට්ඨාන රූප කලාපයක් ගත්තාම ඒකේ තියෙන තේජෝ දාපින් තව රූප පරම්පරා උපදුන හතරක් පහ. ආහාරජ රූප ඊටත් වඩා උපදුනවා. ආහාරජ රූප කලාපෙන් රූප කලාපයක් පෙදෙවුවාම ඒකේ තියෙන ඕජාවෙන් තව ආහාර රූප උපදුනවා. ඒකේ තියෙන ඕජාවෙන් තව ආහාර රූප උපදුනවා. පේලි පේලි අතුපතර දානවා. එහෙම තමයි ශරීර වර්ධනය වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට රූප කලාප ශරීරයේ සියල්ල දැක ගැනීම රූප පරිග්‍රහණයයි. ඊළඟට ශරීර අභ්‍යන්තරේ නාම ධර්ම ටික බලනවා. නාම ධර්ම තියෙන ඔක්කොම චිත්තචෛතසික ධර්ම ලෞකික වශයෙන් එනකොට 81ක්. ඒ 81කින් යෝගාවචරයට බලන්න නොලැබෙන සිත් කීපයක් තියෙනවා. ඒ මොනවද? රහතන් වහන්සේලාට ලැබෙන මේ මහා ක්‍රියාසිත් සතර. නාට මහා ක්‍රියාසිත් සතරයි හසිතෝත්පාදයයි 9යි මහඟත ක්‍රියාසිත 9යි 18. ඔය ක්‍රියාසිත පුතුජිනුවට ලැබෙන්නේ නැහැ. ඒක නික්ලේශී රහතන් වහන්සේට ලැබෙන්නේ කහුලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක අනුමාන වශයෙන් ඉතින් විදර්ශනා කරන්න පුළුවන් කි අනිච්ච ලක්ෂණය. ඊළඟට අරූප දැන් මනුෂ්‍ය ලෝක උපන් කෙනෙකුට මහඟත විපාකසිත 9 අල්ලගන්න වෙන්නේ නැහැ. ඒකත් අනුමාන වශයෙන් විපස්සනා කරනවා මිස තමන්ගේ సంతානේ පහළ වුණා කියලා විදර්ශනා කරන්න ලැබෙන්නේ නැහැ. මහඟත විපාක කියන්නේ රූපාචර විපාකසිත 5යි අරූපාචර විපාකසිත 4යි. ඊතර ලෝකෝත්තර සිත් කොහොමත් විපස්සනාට ගන්නේ නැහැ. දැන් එතකොට අර මේ 81ක් හෝ ලෞකික සිත් අතුරින් මේ 18යි අර 9යි 27ක් අඩු කරලා ගන්න ඕනේ. 18යි 9යි 27ක් අඩු වුණාම කීයද? 81න් 61යි 7ක් අඩු වුණාම 54යිනේ. ඒ 54 තමයි දැන් ප්‍රතුජ්ජනකෙනෙකුට සිත වශයෙන් අහුලන්න වෙන්නේ විපස්සනා කිරීමේදී. හැබැයි මේ ඡායසික 52 තියෙනවා. දැන් සිත එකක් වශයෙන් ගත්තට සිතේ ක්‍රියාකාරීත්වය අනුව නම් ගොඩක් භාවිතා කරන්න වෙනවා. ප්‍රතිසන්දි සිත, භවංග සිත, චුති සිත කියලා තුනක් තියෙනවා. එතකොට පංචාද්වාරික සිත අතරෙහි පංචාද්වාර වර්ජන සිත, චක්කු විඥාන සිත, සම්පටිච්චන සිත, සන්තිල සිත, වොත්තපන සිත, කාමාචර ජවන්සි, කාමාචර ජවන් තියෙන ලොකම මේ කුසල ජවන්, කුසල ජවන් ඒවා. ඊළඟට සෝතද්වාරික වාසයෙන් නම් සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන ඕවා ඒ සිතේ අවස්ථා භේද. එතකොට මනෝද්වාරික ජවන් සිත් වලදී මනෝද්වාර වාජිනහා ජවන් සිත් ඊළඟ සදාරම්මන සිත් මෙන්න මේ සිතේ අවස්ථානුකූලව ඒ ඒ සිත් කොටස් වෙන් කරගන්න තියෙනවා. ඒවා වෙන් කරගන්න ලේසි ක්‍රමය තමයි අර සිත ආවර්ජනා කිරීමේදී වීති සිත් අනු බැලීම. නැත්තම් වෙන වෙන බැලුවාට අහු වෙන්නේ නැහැ. දැන් අපිට සිත කියන කාරමුණු දැන ගැනීම. ඊළඟට ඡයසික ධර්ම 52 කියන්නේ දැන් සිතේ අවස්ථා භේද කියනොත් ප්‍රතිසන්දි කියන්නේ එහා භවයෙන් චුත වී මිහා භවයේ මුලින්ම හට ගන්න විපාක සිත. ඒක ප්‍රතිසන්දි විපාක සිත. පවංග කියන්නේ ප්‍රතිසන්දි විපාක සිත හා සමාන භව විපාක සිත. චුති කියන්නේ ඒකමයි. පංචද්වාර වර්ජන සිත කියන්නේ යම්කිසි රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් දොරටුවකට හමු වුණා නම් භවංගයෙන් සැලී, භවංගයෙන් සිඳී කොයි දොරටුවටද මේක ලැබුණේ කියලා සොයා බලමු. සාබාන සිත තමයි පංචඅද්වාර වර්ජින සිත් එක ක්‍රියාසිත. රූපයක් නම් රූපාරමුණ මේ දහින චක්කු විඥාන සිතේ තෙන්දී. සද්දයක් නම් සද්ද විඥාන සිත. ගන්ධයක් නම් ගන්ධ ගහන විඥාන සිත. රසයක් නම් ජීවහා විඥාන සිත. ශරීර දැන ස්පර්ශයක් නම් කා විඥාන සිත. ඔය විදිහට අර පංචඅද්වාර වර්ජින සිතෙන් තීරණයේ විමසන රූප මේ වර්ණේ ගැන දෙයක් ඒ දොරටුවට සම්මුඛ වෙනවා. ඊළඟ සම්පටිච්ඡෙන කියන්නේ දොරටුවෙන් ගත් අරමුණ පිළිගන්න ආකාරයෙන් තියෙන විපාකසිතක්. සම්තිරණ කියන්නේ ඒ පිළිගන්න ආකාරයෙන් ගත් අරමුණ නැවත තීරණ කරන්න වාගේ හිතක්. ඒවත් විපාකසිතක්. වත්තපන කියන්නේ මේ විවස්ථාපනේ කියන්නේ බෙදෙන තැන. බෙදෙන තැන කුසල පැත්තටද අකුසල පැත්තටද බෙදෙන තැන. වත්තපනේ ක්‍රියාසිතක්. ජවන්සිත කියලා කියන්නේ සමන් ගන්න අරමුණ කෙරෙහි විශේෂයෙන්ම දැඩි ලෙස අරමුණු ගන්නා සිත් හතක් තමයි ජවන්සිත කියලා කියන්නේ. ඒ වේගවත්කම නිසා තමයි ජවන කියලා කියන්නේ ඒකට. කදාරම්මන කියන්නේ ජවන්සිතෙන් ගත් අරමුණ නැවත භවංගයට වැටෙන ඉස්සර ගන්නා වූ විපාක සිත් දෙකක් කදාරම්මන කියන්නේ. ඒතර මනෝද්වාර වර්ජන කියන්නේ මනසටම මනෝද්වාරයටම අරමුණු අරමුණ ජවන්සිත බවට හසුරුව පමුණුවන්නේ භවංගයටයි ජවන්ත අතරේ පහළ වෙන ආවර්ජන සිත් තමයි මනෝද්වාර වර්ජන සිත්ේ ක්‍රියාසිත. ඕමන සිත්ේ අවස්ථා ටික ඉක්ම වෙන් කර ගන්නවා. ඊළඟට රූපාරූප ධ්‍යාන සිත් එක වෙන් කර ගන්නවා. රූපාතර ධ්‍යාන, පළවෙනි ධ්‍යාන, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, හතෙන් කෙනෙකුට පස්වෙනි ධ්‍යාන. ඊළඟට අරූප සමාපatti හතර. ඒවා ඔක්කොම එකින් එකට වෙන් කරගෙන දැනගෙන තියා ගන්නවා. ඊළඟට චෛතසික වශයෙන් පස්ස කියන්නේ අරමුණ ස්පර්ශ කරන චෛතසිකයක්. වේදනා කියන්නේ අරමුණ රස විඳ ගන්නා චෛතසිකයක්. සංඥා කියන්නේ අරමුණ හැඳින ගන්නා චෛතසිකයක්. චේතනා කියන්නේ අරමුණේ චිත්තචෛතසිකම් හසුරුවන චෛතසිකයක්. එතකොට ඒකාග්‍රතාව කියන්නේ ඒ අරමුණේ සිත යොමු කරන සිතක්. ජීවිතින්ද්‍රිය කියන්නේ ඒ අරමුණේ හැතිරෙන සිත් පවත්වා ගන්න පාණේ කරන චෛතසිකයක්. මනසිකාර්ය කියන්නේ අරමුණට සිත යොමු කරන චෛතසිකයක්. විතාරකයෙන් යන අරමුණට නංවන චෛතසිකේ. විචාරකෙන අරමුණේ හසුරුවන චෛතසිකේ. අදිමුක්ඛය කියන්නේ අරමුණ ස්ථිරව පිහිටෙන චෛතසිකයක්. වීර්ය කියන්නේ උත්සාහවත් කරන ස්වභාවය ඇති චෛතසිකේ. ප්‍රීතිය කියන්නේ අරමුණේ පිනවන චෛතසිකේ. සන්දේ කියන්නේ ඒ අරමුණු කිරීමේ ඕනෑකම දක්වන චෛතසිකයක්. ඔය 13යි. අකුසල පැත්තේ මෝහය කියන්නේ ඇත්ත ඇති සැටියෙන් නොදක වහන චෛතසිකයක්. අහිරික කියන්නේ ලැජ්ජාව නැති බව. අනුත්තප්ප කියන්නේ බය නැති බව. පාපයට බය නැති බව. උද්දච්ච කියන්නේ විසිරෙන ස්වභාවය, සැලෙන ස්වභාවය. ඊළඟ ලෝභය කියන්නේ ඇලෙන ස්වභාවය. දිට්ඨිය කියන්නේ අරමුණේ වැරදි ලෙස ගැන ගන්නා ස්වභාවය. මාන්නය කියන්නේ අරමුණු මැන ගන්නා ස්වභාවය. ඊළඟට දේශය කියන්නේ අරමුණේක ගැටෙන ස්වභාවය. ඉස්සා කියන්නේ අරමුණු නුරුස්සන ස්වභාවය. මච්චරය කියන්නේ අරමුණ සංගවන ස්වභාවය. කුක්කුච්ච කියන්නේ පසුතැවෙන ස්වභාවය. තියෙන කියන්නේ චෛසිකයන්ගේ චිතේ මැලිකම. නිද්ද කියන්නේ චෛසිකයන්ගේ මැලිකම. විචිකිච්ඡා කියන්නේ බුද්ධ ආදී අටතන ස්ථිරව පිළිගන්න බැරිකම විචිකිච්ඡා. ඔය අකුසල 14. ඊළඟට සෝබන සිත් අතරේ සෝබන සිත් දෙතන තියෙනවනේ 25ක්. එයින් පළවෙනික සද්ධාව කුසල් අරමුණේ සිත් පහදවන ස්වභාවය. සතිය කුසල් අරමුණු එළඹ සිටින බව. හිරි පාපයට ලැජ්ජා බව. ඔත්තප්ප පාපයට භය බව. අලෝභ අරමුණේ නොඇලෙන ස්වභාවය. අදෝස අරමුණේක ගැටෙන්නේ නැති ස්වභාවය. මෛත්‍රිය. සතර මජ්ජහත්තා ඒ අරමුණු කෙරෙහි චිත්තචෛසිකයන් සමව පිහිටවා ගන්න බව. කාය ලහුතා චිත්ත ලහුතා චෛසිකයන්ගේ සැහැල්ලු බව සිතේ සැහැල්ලු බව. කාය මුදුතා චිත්ත මුදුතා චෛසිකයන්ගේ මොලොක් බව සිතේ මොලොක් බව. එවාගෙම කාය පස්සද්දි චිත්ත පස්සද්දි කාය චෛසිකයන්ගේ සංසිද්ධියම සිතේ සංසිද්ධියම. ඊළඟට කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා චෛසිකයන්ගේ නැමෙන සුළු බව, සිතේ නැමෙන සුළු බව. කාය පාගුණ්‍යතා, චිත්ත පාගුණ්‍යතා, චෛසිකයන්ගේ දක්ෂතාව, සිතේ දක්ෂතාව. කායුජ්ජුකතා, චිත්තුජ්ජුකතා, චෛසිකයන්ගේ ඍජු බව, අවංක බව, රාගමි සිතේ අවංක බව. ඊළඟට පඤ්චේන්ද්‍රිය. පඤ්ඤා කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දක්න ආලෝකය. කරුණා මුදිතා, දුකටපත් වූවන් ගැන හිත ලය උණු වෙන ස්වභාවය, දුකෙන් මුදවා ගැනීමේ ආකාරයෙන් පහළන චෛතසිකය. මුදිතා, අනුන්ගේ සම්ප්‍රඥාන සතුට වෙන බව. ඊළඟට සම්මා වාචා, අකුසල් සතරෙන් වළකින බව. සම්මා කම්මන්ත, කායික අකුසල් තුනෙන් වළකින බව. සම්මා ආජීව, වැරදි ජීවිකාවෙන් වළකින බව. එතකොට මේ එතන සියලු 25යි, අතන 14, අතන 13, සියල්ල 52යි. මෙන්න මේ කියන චිත්තාශක ධර්මයන් තමයි විපස්සනාට ගනු ලැබෙන්නේ. එතකොට දැන් විපස්සනාවට බැසගත් යෝගාවචරයා සමාධි ශක්තිය සම්පූර්ණ කරගෙන සමාධි ආලෝකය තමන් පැත්තකින් ඉඳලා ටෝච් එකක් ගහන්න වගේ ශරීරයට ආලෝකය විහිදුවනවා. භෝසෙන් කරන්නේ හිත පැත්තකින් ඉඳලා බලන හැටියට. කැලේක ඉඳලා බලනකොට මේ ශරීරයේ ඉස්සෙල්ලා අතපා අඳ ඇස ඉස්සේ කඳ පේනවා. ඊට පස්සේ ශරීරයෙන් නොපෙනී ගිහිල්ලා නිකන් සුදක් වාගේ දැකින් ලැබේවි. ඒ සුදක් වාගේ දැකින් ලැබෙන්නේ මුළු ශරීරයේම තියෙන කාය ප්‍රසාදී මුල් කොට ඇති සත්‍යය. ඊට පස්සේ නිකන් මේ ඉතාම සියුම් මදුරු දැල් කොටු කොටු වාගේ මේ ශරීරයේ ආකාශ ධාතුන් වෙන් වෙච්චි රූප කලාප ගොඩ ගොඩවල් දකින්න පුළුවන්. ඊට පස්සේ ඒ ආලෝකයේ තාත් පැහැදිලි කළ බැලුවාම ඒ කොටු කොටු වාගේ තියෙන සියුම් කලාප ඇතුලේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ හතර දකින්න පුළුවන් ලක්ෂණ වශයෙන්. ඊට පස්සේ අර සුද්ධාර්ථක අටම දකින්න පුළුවන්. ඊට පස්සේ ඕන කෙමින් හදේ වස්තු රූපේ තෝරගෙන ඒකට විහිදුවල තමයි ඒ රූප ටික බලන්නේ. ඊළඟට චක්කු වස්තුවට බලනවා. සෝත වස්තුවට, ගාන වස්තුවට, ජීවා වස්තුවට, කාය වස්තුවට අර ආලෝකයේ විහිදුවා ඒ රූප කලාපයෙන් කරගෙන බලනවා. ඊට පස්සේ ජඨරාග්නියට ආලෝකයේ විහිදුවල එතන රූප කලා බලනවා. ඊට පස්සේ හදේ වස්තු රූපේම තියෙනවානේ චිත්තජ සුද්ධාස්තකේ, උතුජ සුද්ධාස්තකේ, ආහාරජ සුද්ධාස්තකේ ඔක්කොම බලන්න වෙනින් සුද්ධාස්තකේ චිත්ත සමුණ්ඨාන සුද්ධාස්තක ඉස්සෙල්ලා බලනවා. ඊළඟට සමුණ්ඨාන සුද්ධාස්තක බලනවා. ඔහොම එක එක ඒ සමුණ්ඨාන අනුරූප කලාපයෙන් කරගෙන බලනවා. ඒකකින් යෝගාවචරයාට බොහොම ලොකු විනෝදාත්මක දෙයක් වෙනවා. බොහොම පැහැදිලිව දකින්න පුළුවන් නිසා. කිසිම මහන්සියක් නැහැ. අර දැන් වෛද්‍යවරු අර ඉන්ඩොස්කෝපියල ඇතුළට ආලෝකය දාලා බලන්නේ ඒ වාගේ තමයි. ඊට වඩා බොහෝම සියදහස් ගුණයෙන් පැහැදිලිව දකින්න පුළුවන්. අර දකින්නේ විද්‍යුත් උපකරණයකින්, මේ දකින්නේ ආධ්‍යාත්මික විද්‍යාවකින්, කියන්නේ ප්‍රඥා ආලෝකයකින්. මේක බොහොම නිවැරදි. අරක සමාත වර්ධින්නත් පුළුවන්. මේක මේ ද්‍රව්‍යාත්මක නිසා. එතකොට මේ විදිහට රූප කලාප සියල්ල දැකලයි ඊට පස්සේ ආනපානින් පළවෙනි ධ්‍යානෙ සම්මාදිනවා. ඒක ඇතුලේ චිත්තචෛතසික ඔක්කොම විපස්සනා කරනවා දකින්නවා. දෙවෙනි ධ්‍යානෙ සම්මාදින ඒකෙන් නැකිරලා ඒක චිත්තචෛතසික විපස්සනා කරනවා. තුන්වෙනි ධ්‍යානෙ සම්මාදින ඒකෙන් නැකිරලා ඒක චිත්තචෛතසික විපස්සනා. ඔහොම ආනපාන සතියෙන් ධ්‍යාන හතර. ඊළඟට ශරීර කොට්ටාස ධ්‍යාන 32. ඊළඟට මෛත්‍රී ධ්‍යාන 528. ඊළඟට මේ අසුබ කියන්නේ අවිඥානික දස අසුබ ධ්‍යාන ඒවා. ඊළඟට බුද්ධ අනුස්සතියෙන් ලබාගත් උපචාර සමාධි, ඊළඟට මරණ අනුස්සතියෙන් ලබාගත් උපචාර සමාධිසි ඔක්කොම වෙන වෙනම බලමින් විපස්සනා කරනවා, කියන්නේ වෙන් කරගන්නවා. ඊළඟට කසින භාවනා තුරෙන් නීල කසිනේ සමයදලා ඒක එකක් එකක් ගන්න තියෙන චිත්තචාචික භාන. ඔහොම කසින 10ෙම එක එක කසිනේකින් ලැබෙන එක එක ධ්‍යානයක් පාසා සමවැදි සමවැදි චිත්තචෛතසික බලනවා. ඕදී තස්ස සමාපත්තුල බලනවා. ඊට පස්සේ තමයි තමන්ගේ ජීවිතයේදී මේ ජීවිතේ යම්කිසි හිතින් කරපු කුසල් තියලා වෙන්නේ. දැන් අපි හිතමු ධ්‍යානෙද සමවැදින් නිසා උපචාර කුසල් සිදු වුණා. උපචාර කුසල් මනෝද්වාරිකනේ, ඒවා බලනවා. ඒවා චිත්තචෛතසික බලනවා. ඔක්කොම බලනවා. ඊට පස්සේ තවත් තමන් භාවනා කරපු දේවල් එහෙම නැත්නම් හිතින් හිතපු යම් යම් කුසල කර්ම තියෙනවා. ඒ ඔක්කොම මනෝද්වාරික වශයෙන් ප්‍රයත්ච්ච ඇති බලනවා. ඊට පස්සේ පංචාද්වාරික වශයෙන් කුසල් සිත් 15 වෙච්ච ඇති චක්ෂුද්වාරික කුසල් සිත් තමන් ජීවිතේ පහළ කරගත් අවස්ථා මතක තියෙන යමිනිහි කරනවා. ඇහෙන් දැකලා කුසල් කරුපේ ඇති. කනින් ශබ්දහල කුසල් කරුපේ ඇති. ගන්ධ සුවඳන ආග්‍රහණයෙන් කුසල් කරුපේ ඇති. රස විඳින්න කුසල් කරුපේ ඇති. ශරීර ස්පර්ශය නිසා කුසල් කරුපේ ඇති. ඔක්කොම දොරටු වශයෙන් පංචාද්වාරික කුසල චිත්ත වීති එකක් එකක් ගන්න බලනවා. ඒ කුසල චිත්ත වීති බානකොට අර වගේ පංචාද්වාර වාජන සිතේ බලනවා, චක්කු විඥාන සිතේ බලනවා, සම්පත්‍තිච්ඡන සිතේ බලනවා, සංතීන සිතේ, උත්පන්න සිතේ, ජවන් සිතේ ඔක්කොම බලනවා. ඊළඟට සිතින් සිදුවෙච්ච අකුසල ධර්ම බලනවා. අකුසල විතරක අනුව ඊළඟට සිතින් සිදුවෙච්ච ඒ අකුසල විතරක ඔක්කොම බලලා පංචාද්වාරික වශයෙන් සිදුවෙච්ච අකුසල තියෙනවා. ඒවත් ආවර්ජනා කරන. ඔහොම ජීවිතේ පුරා සිදුවෙච්ච කුසල අකුසල කර්ම නැවත ආවර්ජනා කරමින් ඒවා චිත්තචෛතසික ධර්ම ඔක්කොම දැක ගන්නවා. මේ මාධ්‍යාත්මික චිත්තචෛතසික ඔක්කොම දැක ගැනීමෙන් ඒකට ආධ්‍යාත්මික නාම රූප දැක්කව. ඊට පස්සේ බාහිර වස්තු වෙත හිත යොමු කරලා බාහිර රූප කලාප බලනවා. අනිසත්‍යයන්ගේ චිත්තචෛතසික බලනවා. මේ අනිසත්‍යයන්ග බලනකොට එක එක නාග වෙන බලලා ඉවර කරන්න බැරි නිසා පොදුවේ බලන්නේ සම්පූර්ණේ කරලා. ඊට පස්සේ තමයි ඔය නාම රූප පරිච්ඡේදය සම්පූර්ණ කරලා ඊට පස්සේ ප්‍රතිපරිග්‍රහයට හැරෙනවා. ප්‍රතිපරිග්‍රහය කියලා කියන්නේ මේ නාම රූප කවද හටගත්තේ, කොහොමද හටගත්තේ? ඉතින් ප්‍රතිසන්දිය දක්වා බලවාගෙන ගිහිල්ලා පූර්ව ජාතයේ චුතිය බැලුවාම චුතියට මුලින් ඇති වෙච්ච මරණාසන ජවම් වීතිය අහු වෙනවා. මරණාසන ජවම් වීතියට ප්‍රතිවෙච්චිය අර අපි මෙතන කියන අවිජ්ජා සංනා උපාදාන චේතනා කර්ම කියන මේ හේතු පහ අහු වෙනවා. එතකොට හේතු පහ අනුව සිදුවෙච්ච කුසල කර්මෙන් මේ ප්‍රතිසන්දිගත ඇති පෙනී යනවා. ඔන්න හේතුඵල සම්බන්ධ පැහැදිලි කරගත්තා. එතකොට අතීතයේ අවිද්‍යාව නිසා වර්තමාන ප්‍රතිසන්දිය, අතීතයේ සංහා නිසා වර්තමාන ප්‍රතිසන්දිය, අතීතයේ උපාදාය නිසා වර්තමාන ප්‍රතිසන්දිය, අතීතයේ කර්ම චේතනා නිසා වර්තමාන ප්‍රතිසන්දිය, අතීතයේ කර්ම භවය නිසා වර්තමාන ප්‍රතිසන්දිය ඔක්කොම චිත්තචෛතසික සම්පින්නණය කරලා බලනවා. ඊට පස්සේ වර්තමාන ප්‍රතිසන්දිය චිත්තචෛතසික ධර්ම ස්කන්ධ වශයෙන් බලන්නේ. රූපස්කන්ධේ, වේදනා, සංඥා, සංඛාර, විඥානස්කන්ධ ස්කන්ධ වශයෙන් බලලා ඊට පස්සේ මේ පංචස්කන්ධය මේ නිසා ඉතින් මේ රූපස්කන්ධේ විඥාණයට ප්‍රත්‍යච්ඡති බලනවා. විඥාණයේ නාම රූපට ප්‍රත්‍යච්ඡති විචේරි බල ස්කන්ධ වශයෙන් බලාගෙන යනවා. ඊට පස්සේ බලනවා චිත්තචෛතසිකයන්ගේ හේතුඵල සම්බන්ධතාව. බොහොම මේ තීක්ෂණ වාගේ පැහැදිලි මාර්ගයක්. ඕම හේතුඵල සම්බන්ධතාව සියල්ලෙන් සියල්ල සොයාගත්තන් පස්සේ මේ නාම රූපයන්ගේ තවත් ත්‍රිලක්ෂණයට හරවන්නේ නැහැ. ඊට ඉස්සර තියෙනවා තව වැදගත් කාර්යයක්. ඉතින් රූප කලාප රූප 28ම අරගෙන එක එක රූපයක තියෙන ලක්ෂණ කියලා ස්වභාවයක් ඒක බලනවා. රසය කියලා ක්‍රියාකාරීත්වය බලනවා. ඊළඟට පච්චුපාඨාන කියලා එක හිතට අරමුණින් ඇති බලනවා. පදස්ථාන කියන්නේ එකට ආසන්න හේතු බලනවා. ඔවදේ දෙකක් එකක් ගානේ මේ චක් ලක්ෂණ රස පච්චුපාඨාන පදස්ථාන වාන රූප 28 බලනවා. ඡායසික 52 බලනවා. සිත් වේදී බලනවා. ප්‍රතිසන්දි සිතේ ලක්ෂණ රස පච්චුපාඨාන පදස්ථාන භවංග සිතේ ත්‍ුති සිතේ ආවර්ජන සිතේ විවිධ සිත්වල එකක් එකක් ගන්න ලක්ෂණ රස පච්චපාඨන පදත්තාන් බලන්න ඕනේ. දැන් ඊල් ඒ ටික කලින් පස්සේ ඒ යෝගාවචරයට බලන් දෙයක් ආයතුරු නෑ. ඔක්කොම නාම රූප සියල්ල අල්ලගත්තා. ඔකට කියනවා සංඛාර විචිනනේ කියලා. සංස්කාර ධර්මයන් සොයා ගැනීම. ඒකට උපමාවකුත් කියනවනේ. අර ගෙදරකට නාගයෙක් ඇතුල් වුණා. ඇතුළුනම් ප්‍රශ්න හරි බයක් ඇති ලොකෝම ගෙයින් පිට වෙලා ඉතින් දැන් ආ හොයනවා එළිය දාන්න. එළියට දාන්න. හොයනකොට ඉතින් දැන් දැන් වල හැංගිලා ඉඳලා එක තැනක් දැක මෙන්න හොුණ. දැන් ඉතින් සකක් නැහැ. අය තැන් තැන් වල ඉන්නවා කියලා බයක් නැහැ ඉන්න තැන දැක්කා. ඊට පස්සේ අල්ලගෙන එළිය දාන්න හැටි තමයි සූදානම් වෙන්නේ. ඉතින් ඥානවන්තයාකට තියෙනවා සර්පයන් අල්ලන අජපත දණ්ඩ කියලා අග දෙබල මේ බලයක් තියෙන දිග දීයා එක බෙල්ලට තියලා සද කරලා මන්දක් දාගෙන බෙල්ලට ඉතින් අදගෙන යනවා. කල්පය අර දුවන්න බෑනේ කකුල් නෑ. ඉතින් ගිහිල්ලා ඈතට ගිහින් දානවා. සර්පයාට හානි කරන්නේ. ඉතින් මිදුරන් පස්සේ ඉතින් බයක් නෑ යාගෙන මිදුරන්. ඒ වගේ තමයි ඒ සමාව දක්වන්නේ පසනා භාවනාවේ. දැන් එතකොට මෙන්න මේ විදිහට ආධ්‍යාත්මික බාහිර නාම රූප සියල්ල දැක්කන් පස්සේ ඔන්න දැන් ඉතින් ලක්ෂණ සත්‍යපට්ඨාන බදත්තාන තුක්කෝම දැක්කන් පස්සේ හරවන්නේ ත්‍රිලක්ෂණ විපස්සනා. දැන් තමයි සම්මස්න ඥානෙ. ඉතින් එහාට ඔයට මුලින් තියෙන්නේ කොහොම මේ ඥාන වශයෙන් නාම රූප පරිච්ඡේද ඥාන. නාම රූප වෙන්කර ගැනීම ඥාන. බොහොම තීක්ෂණ දෙයක්. ඊට පස්සේ ඉතින් චත්තාලීසාකාර මහා විපස්සනාවට අනුව එක එක රූපයක් එක එක නාමයක් හරවන 40 ආකාරයෙන් ත්‍රිලක්ෂණයට. ඒ කියන්නේ එක එක රූපයන් පඨවි ධාතුව අනිච්චතෝ අනිච්චා පලෝකතෝ අනිච්චා චලතෝ අනිච්චා පබංගතෝ අනිච්චා අද්වතෝ අනිච්චා ඕම තේනවා විපරිණාම ධම්මතෝ අනිච්චා අසාරකතෝ අනිච්චා විභතෝ අනිච්චා මරණ ධම්මතෝ අනිච්චා. ඒ වාගේ අනිච්ච ලක්ෂණ 10 අහුලෙනවා. දුක්ඛ ලක්ෂණ 25ට අනු එකක් පාසා හරවනවා. අනත් ලක්ෂණ 5 බැගින් එකක් ගන්න හරවනවා. ඉතින් යෝගාවචරයයකට මහා ක්‍රීඩාවක් වගේ. ඒ ඔක්කොම දැන් Taman දන්නවා. ඔක්කොම දැන් අහුලගෙන තියෙනවා. අර අතරගත දෙයක් ගණන් කරගෙන තියනවා වගේ එකක් එකක් ගන්න ඉතින් ලක්ෂණයට හරවනවා. ආයෙත් ඉතුරුවක් නැහැ. ආයෙ දැක්කේ නැහැ කියන්නේ. ඒ සියල්ලම දැක ගැනීමෙන් යෝගාවචරය අන්තිමේදී මහත්ම ප්‍රීතියකට පත් වෙලා මුළු ජීවිත කවදාකෝ නලපු විපස්සනා ආලෝක පහළ වෙනවා. ඒක තමයි අර උද්‍යාවිය ඥාන වෙලා ලැබෙන ආලෝකය. ආලෝකෝ පීති පස්සද්දී අදිමුක්ඛෝච පංගහෝ සුඛඥානම උපට්ඨාන උපේක්ඛාච නිසංසිත කියලා තියෙනවානේ කරුණු 10ක්. ওই 10ෙන් ඔක්කොම හරි කීපයක් හරි පහළ වෙනවා. එතෙන්දී චෝගාවචරා මුලා නොවි ඒ එනේන ආලෝක පීති ඔක්කොම හරවනවා ත්‍රිලක්ෂණයට. ආ ඉතුරුක් කරන්නේ. ඒක ධ්‍යානයක්, ඒක මාර්ගයක් ඵලයක් කියලා රැවටෙන්නේ. ඒක තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියටපත් වෙන්නේ. උද්‍යාවී ඥාන වෙලා ඒ උද්‍යාමයේ කියන එකත් අර සමපලස් ආකාරයකට බලන්න තියෙනවා. උදේ 25යි වය 25යි. උදේ කියන්නේ ඇතිවීම ක්‍රම 25යි, වය 25යි ස්කන්ධ වශයෙන්. ඊට පස්සේ රූප සත්‍යක අරූප සත්‍යක කියලා තියෙනවා. මේ භංගානුපස්සනාව වැඩි කරන විපස්සනා. ඒක බොහොම තීක්ෂණයි. බොහොම සියුම් රූප සත්‍යක. ඒ ක්‍රමයෙන් රූප කොටස ඔක්කොම අතුරක් නැතුව විපස්සනා කරනවා, නාම කොටස ඔක්කොම විපස්සනා කරනවා. ඊට පස්සේ තින් ඒ අතරතුරෙන් ඒ භංගානුපස්සනා ඥානයේ නිසිසේ සම්පූර්ණුනෙන් පස්සේ අයි කිසි පමාවක් නැහැ භයතුපට්ඨාන ආදීනව නිබ්බිදා මුංචිත්තුකාමිත පරිසංකානුපස්සනා සංකාරූපේක අවස්ථා ඔක්කොම සම්පූර්ණ වෙනවා. ඒ සංකාරිතක ඥානියට ආහම යෝගාවචරය දැන් සියල්ලම නාම රූප දැක්කා, ඒ අනිච්ච දුක්ඛ අනත් දැක්කා, ඉතුරුවක් නැති විපස්සනා කළ අවසානයි. දැන් තියෙන මෙගොඩ මෙගොඩ පේන තත්ත්වයට හිත සමිනි බවයි. ඉතින් උපේක්ඛා කියන්නේ ඒකයි. දැන් අර සොයල සොයල සොයාගත්තා, දැකලා දැකලා ඒකේ අවබෝධය ඇති කරගත්තා. ඊට පස්සේ දැන් ඒ සංස්කාරය මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන දෙයක් නැති හිත එක පාටම සමාධිමත් වෙනවා. ඒක අර ධානයෙන් ලැබෙන සමාධියට පුදුම ශාන්ත සමාධියක් වෙනවා. බොහොම ශාන්ත, බොහොම ප්‍රණීත. ඉතින් යෝගාවචරය හරියට අර කඳ මුදුනකට ගිහිල්ලා නැවතුනා වාගේ. දැන් කඳේ නගිරුවට මහන්සිය යනවා. මුදුනට ගියාන් පස්සේ හැටි නිමුණන් පස්සේ හරිම ශාන්ත බවක් දැනෙනවා වගේ තමයි. ඔය තත්ත්වයට තම සංකාරුපේක්ඛා කියන තත්ත්වයට ආවම ඉතින් ඇතැම් කෙනෙක් කොතෙන්ද ආවිලා හිතනවා දැන් හරි දැන් මාර්ගඵල හරි කියලා. ඔයක සැවතුන තැන. නමුත් ඉතින් නියම ඥානවන්ත යෝගාචරය රැවටෙන්නේ අවස්ථානුකූලව තේරුම්ගෙන දැන් මේ සංකාරුපේක්ඛා මට්ටමට ආවන් පස්සේ යෝගාචරයල තියෙන ඉතින් නිතර ඒක ක්‍රමානුකූලව තා ප්‍රගුණ කරගන්න එකයි. ප්‍රගුණ කරගෙන යනකොට තමයි යන්දාසක විරුත සත්‍රාය, භෝජන සත්‍රාය, ඒ වගේම සමාධි ධර්ම සවන සත්‍රාය, පුද්ගල සත්‍රාය වැනි කායත හිතට සංසිඳීමක් ඇති වෙන හැටි ප්‍රඥමුකුත්, ඒ වගේම ඉන්ද්‍රිය බල බොජ්ජංග මාර්ගාංග කෙනි මේ ධර්ම ශක්තිය බලගත් බවට පත් වූ අවස්ථාවකදී තමන්ගේ හේතු සම්පත් පිළි තිබුණනම් අන්න ඒ සංඛාරූපේකා ඥානයෙන් නැගිටලා සත්‍යං ලෝමික ඥානේ නමින් මාර්ග චිත්ත වීතියේ පහළ වෙනවා. මාර්ග චිත්ත වීතියෙන් පටිකර්ම ඉස්සෙල්ලා මනෝද්වාරා වාජන සිතෙන් සංස්කාරයක් අරමුණු කරනවා. විපස්සනා නෙමෙයි. ඊළඟට පරිකාරම උපචාර අනුලෝම කියන සිත් තුනකින් සංස්කාරයන් අනිච්ච වශයෙන් හෝ දුක්ඛ වශයෙන් හෝ අනාත්ම වශයෙන් ශනිකව විපස්සනා කරනවා. ඒකට කියනවා මේ දැන් අපි හිතමු අනිච්ච වශයෙන් නම් මෙනෙහි වුණේ, අනිච්ච වශයෙන් ඒ තුනම මෙනෙහි වුණා නම් ඒකට කියනවා අනිමිත්ත විමෝක්ෂ මුඛ කියලා. අනිමිත්ත විමෝක්ෂයට යන දොරටුව කියන එකයි අදහස. ඊළඟට ගෝත්‍ර භූහිත පහළ වෙනවා. ඒකෙන් කරන්නේ විපස්සනා නිමි මාර්ගයෙන් දකින තින නිවන අරමුණු කිරීම මාත්‍රයයි. ඊට පස්සේ ඊළඟටම ඇතිවෙනවා මාර්ග චිත්තය. මාර්ග චිත්තයෙන් කෙලීම නිර්වාණ ධාතුව අනිමිත්ත ලක්ෂණ වශයෙන් අරමුණු කරනවා. එතකොට දුක්ඛ ලක්ෂයේ පිරිසිදු ආબોධ කළා වෙනවා. සමුදය සත්‍යයේ ප්‍රමාණිකට ප්‍රහාණය කළා වෙනවා. මාර්ග සත්‍යයේ වැඩුවා වෙනවා. ඊළඟට ඵල සිත් දෙකක් පහළ වෙනවා. මාර්ග සිත් නිරුද්ධ වෙනකොට ඵල සිත් දෙකක් පහළ වෙනවා. ලබාගත් මාර්ගයෙන් අරමුණු කර නිවන් අරමුණු කරගෙන මාර්ගයෙන් ලක් නිවනම අරමුණු කරගෙන ඵල සිත් දෙක පහළ වෙනවා. අනිමිත්ත ලක්ෂණ නිවද. එතකොට පරිකාරම උපචාර අනුලෝම කියන සිත් තුනේ අනිත්‍ය ලක්ෂණේ වැටහිච්ච නිසා අනිමිත්ත විමෝක්ෂ මුඛ එයින් ලැබුණු මාර්ගයයි ඵලයයි නිවනයි තුනටම කියන අනිමිත්ත විමෝක්ෂ කියලා. අනිමිත්ත විමෝක්ෂ යම් කෙනෙකුට අර පරිකාරම උපචාර අනුලෝම තුනේදී දුක්ඛ ලක්ෂණේ වැටුණා නම් ඒකට කියනවා අප්පනිත විමෝක්ෂ මුඛ. එතකොට එයින් ලැබෙන මාර්ගයයි ඵලයයි නිවනයි අප්පනිහිත විමෝක්ෂ කියලා හඳුන්වනවා. නිර්වාණය වැටෙන්නේ අප්පනිහිත ලක්ෂණය. යම් කෙනෙකුට පරිකාර උපචාර අනුලෝම කියන සිත් තුනට වැටුනේ අනාත්ම ලක්ෂණය නම් ඒකට කියනවා ශුන්්‍යත විමෝක්ෂ මුඛ. මේ මාර්ගයයි ඵලයයි නිවනයි තුනට කියනවා ශුන්්‍යත විමෝක්ෂ. එතකොට නිවන් අරමුණු වෙන්නේ ශුන්්‍යත ලක්ෂණය. අනිත්‍ය ලක්ෂණයෙන් කෙනෙකුට වැටෙන්නේ ඔහුගේ සිතේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය අදිමාත්‍රයි වැඩිින් තියෙනවා. අපරිහිත වාසයෙන් දුක්ඛ ලක්ෂණය වැටෙන ඔහුගේ සිතේ සමාධි ඉන්ද්‍රිය වැඩිින් වැඩිලා තියෙනවා. ශුන්්‍යති මොක්ෂ මුක ඇති වෙන්නේ ඔහුගේ සිතේ ප්‍රඥා ඉන්ද්‍රිය වැඩිින් වැඩිලා තියෙනවා. ඒ නිසා ඉන්ද්‍රිය තුනේ භාවිතාවන් වයි ওই අවස්ථා තුන සම්මුඛ වෙන්නේ කාගේවත් නියමෙන් නෙමෙයි. එතකොට මෙන්න මේ කිනේ දේට ඒ සෝතාපට්ටි මාර්ග චිත්ත වීති නිමුණාට පස්සේ හිත භවංගගත වෙලා ප්‍රත්‍යවේක්ෂා ඥාන වීති වර්ග පහක් පහළ වෙන්න තියෙනවා. පළමුවෙම භවංගෙන් නැගිටලා ඇවිල්ලා තමා පහළ කරගත්ත මාර්ගය මේකයි කියලා අවබෝධ කරගන්න ඥාන වීතියක් පහළ වෙනවා. ඒකට කියනවා මාර්ග ප්‍රත්‍යවේක්ෂා වීතිය කියලා. ඒ වීති එකක් නෙමෙයි. ඒ වීථියකින් අය භාගතල අයමත් ඒ වීථිය කියලා මාර්ගය ආවර්ජනා කරන වීථිසිත් පේලි ගොඩක් යනවා. ඊට පස්සේ ඵලය අරමුණු කරගෙන වීථිසිත් පේලි යනවා. ඊළඟට තමාට අරමුණු වූ නිර්වාණේ අසවල් ලක්ෂණ නිර්වාණේ අරමුණු වුණා කියලා නිර්වාණය ප්‍රත්‍යක්ෂා කරන ප්‍රත්‍යක්ෂා ඥාන වීථි පේලි පහළ වෙනවා. ඉතින් නුවණ ගොඩාක් දියුණු කෙනෙකුට නම් මෙතෙක් කෙලෙස් නැති වුණා කියලා ප්‍රහීන වූ කෙලෙස් ආර්ජනා කරන ඥාන වීති පේලි පහළ වෙනවා. ඒ වගේ මෙතෙක් තමයි කෙලෙස් ඉතුරුයි කියලා අවබෝධ කරගන්න ඥාන වීති පේලි පහළ වෙනවා. ඕම් ප්‍රත්‍යක්ෂා ඥාන වීති වර්ග පහක් පහළ වෙනකොට යෝගාචරය අමුතින් කවුරු සහතික දෙන්න ඕනේ නැහැ. තමන් දැනගන්නවා මේ අසවල් මාර්ගයට පහළටපත් වුණේ කියලා. ඉතින් තවත් දුරට විපස්සනා කරගෙන යන්න පුළුවන් නම් ඉතිරි මාර්ගඵල සම්බන්ධවත් පාරමිතා වැඩිලා තිබුණා නම් අයමත් උද්‍යාමයේ ඥාණයෙන් පටන් ගන්නවා. ත්‍රිලක්ෂණයෙන් පටන් ගන්නවා. ඒකට ඉදහාම ඉතින් අන්තිමේදී එතෙන්දී පරිපහරම උපචාර අනුලෝම ගෝත්‍රභෝ වෙනුවට පහන වෝදාන කියලා. ගෝත්‍රභෝ කියන්නේ ඊට පස්සේ. ගෝත්‍රභෝ කියන්නේ සෝවාන් මාර්ගයට මුලින් ලැබෙන සිතට පමණයි. සකදාගාමි අනාගාමි අරහත් මාර්ග ඥාන තුනට මුලින් ලැබෙන ගෝත්‍රභූ වෙනුවට පහළ වෙන්නේ වෝදාන කියන සිත. වෝදාන ඒ නමින් කියවෙන්නේ මොකද ගෝත්‍රභූ දැන් නැහැ. පෘතුජන ගෝත්‍රික්ම වාගියක නිසා. ඉතින් මෙන්න මේ විදිහට තමයි නාම රූප අරමුණු කරලා විපස්සනා වීති වර්ධනය කරලා මාර්ග ප්‍රාතිගමනයේ දක්වා යන්නේ.
අද පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමුවේ අම්බලන්ගොඩ ගල්ගොව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින් වහන්සේ.